හොඳයි අපි අපේ ධර්ම සාකච්ඡා ආරම්භ කරමු. අද අපිට ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. අපි එකින් එක අරගෙන ධර්මානුකූලව කරුණු විසඳලා ධර්ම ආબોධයක් ලබා ගන්න උත්සාහ කරමු. මේ ආර්ය බ්‍රහ්ම විහරණයේ වඩන ආකාරය කුමක්ද කියලා ඊටන් සත්‍ය බොජ්ජංග ධර්ම ඒ ආර්ය බ්‍රහ්ම විහරණයේ වඩනකොට වැඩෙන හැටි වර්ධනය වෙන ආකාරයත් විස්තර කරන්න කියනවා. අටවැදෑරුම් මාර්ගඵල වර්ධනයේට ඒවා ලැබෙන ආකාරය මේ මට්ටම් මොනවද කියලා මේ ප්‍රශ්න තුනම එකට කැටි කරලා මේකේ විස්තරයක් දෙන්න කියලා මේ ඉල්ලීමක් කරන්නේ. ආර්ය බ්‍රහ්ම විහරණය අපි දේරුම් ගන්නකොට දැනගන්න ඕන දෙයක් තමයි ආර්ය මෛත්‍රී භාවනාව තමයි මේ ආර්ය බ්‍රහ්ම විහරණය කියන්නේ. බුදුරජාණන් වහන්සේ වාසය කරන ක්‍රම තුනක් තියෙනවා. දිව්‍ය විහරණය, බ්‍රහ්ම විහරණය, ආර්ය විහරණය කියන මේ ලෞතර බුදු පියාණන් වහන්සේලාත් ඒ වගේම මහරහතන් වහන්සේලාත් ගත කරන ක්‍රම තුනක්. එක උන්වහන්සේලා දිව්‍ය විහරණයෙන් ගත කරනවා. එහෙම නැත්නම් බ්‍රහ්ම විහරණයෙන් ගත කරනවා. එහෙම නැත්නම් ආර්ය විහරණයෙන් ගත කරනවා. දිව්‍ය විහරණයෙන් ගත කරනවායි කියන්නේ ඉහාත්ම සුඛ විහරණය ඇති කරගෙන ප්‍රථම අධ්‍යානෙට, ද්විතීයි අධ්‍යානෙට, තෘතීයි අධ්‍යානෙට, චතුර්ථ අධ්‍යානෙට සමවැදිලා ඒ ධ්‍යාන සුවයෙන් ඉතුව ගත කරන එක කියනවා දිව්‍ය විහරණයෙන් ගත කරනවා. කාමයන්ගෙන් ඉවත් වෙලා තියෙන පැත්ත, අකුසල ධර්මයන්ගෙන් ඉවත් වෙලා, ඒ වගේම සවිතක්ක, සවිචාර, ප්‍රීති සුඛ ඒකාග්‍රතා ආදී ප්‍රථම ධ්‍යානි ඔය ආදී වශයෙන් පෙන්නලා තියෙන මේ ධ්‍යාන හතරට සමවදිනවා. සවිතක්ක සවිචාර නැත්නම් විතක්ක විචාර අත්හැරලාපුවාම ලැබෙන ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ද්විතීයි ධ්‍යානි, ප්‍රීති අත්හැරපුවාම ලැබෙන සුඛ ඒකාග්‍රතා සහිත තෘතීයි ධ්‍යානි, සුඛයත් අත්හැරලා උපේක්ෂාවට පත් වෙච්ච උපේක්ෂා ඒකාග්‍රතා සහිත චතුර්ථ ධ්‍යානි කියන මෙන්න මේ ධ්‍යාන හතරෙන් සමවැදීලා හිටන් ඉන්න වාසය කරන අවස්ථාවක් ඇත්නම් මේකට කියනවා උන්වහන්සේලාගේ දිව්‍ය විහරණය. අප්‍රමාණ වූ ආර්ය මෛත්‍රී චිත්තයෙන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණයට අනුකූලව කටයුතු කරන අවස්ථාවක් තියෙනවා. මේකට කියනවා උන්වහන්සේලාගේ බ්‍රහ්ම විහරණය. ඒ වගේම අරිහත් මාර්ග ඵල චිත්තයට පත්ලා ඵල සමාපත්තිය ගත කරන අවස්ථාවක් තියෙනවා. ඔකට කියනවා ආර්ය විහරණය. නැබි මහරහතන් වහන්සේ, බුදුරජාන් වහන්සේ ගත කරන විහරණ තුන ওই තුනෙන් එකක්. එක දිව්‍ය විහරණයෙන් ගත කරනවා, එක බ්‍රහ්ම විහරණයෙන් ගත කරනවා, එක ආර්ය විහරණයෙන් ගත කරනවා. දැන් මේකෙදි ආර්ය විහරණය කියලා කිව්ව මාර්ග ඵලය ලැබුවට පස්සේ ඵල සමාපත්තියෙන් ඵලසුවෙන් ඉන්නා වූ රත්යෙන් තමයි ආර්ය විහරණය. ඒක වැඩුව කෙනාට ලැබෙන ප්‍රතිඵලය. මාර්ගයේ වැඩුව කෙනාට ලැබෙන වාසය කරන ක්‍රමය. ආර්ය විහරණය ඵල සමාපත්තියෙන් වාසය කිරීම. දිව්‍ය විහරණයේ නැමැති ධ්‍යාන ඉන් වාසය කිරීමත් බ්‍රහ්ම විහරණය නැමැති මෙත්තා සහගත හිතකින් යුක්තව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණයේ වාසය කිරීමක් තියෙනවා. මාර්ගයේ වැඩෙන වැඩුණු මාර්ග ඇති උත්තමයන් වහන්සේලා පරිහරණය කරන ක්‍රමය. නොවැරුණායට මාර්ගයේ වැඩෙනවා. වැඩුණු මාර්ගය ඇති බුද්ධිලයා යහත් සුඛ විහරණයෙන් ලෝකානුකම්පාවෙන් ඒවා පරිහරණය කරනවා. මෙන්න මේ කියන කාරණා දෙක තමයි මේ තියෙන්නේ. මේකෙන් බ්‍රහ්ම විහරණයේ විශේෂයි. ග්‍රහම විහරණයේ ආර්ය මාර්ගයේ වැඩිනවා මෙන්ම වැඩි වූ ආර්ය මාර්ගය ඇති අරිහතුන් වහන්සේ ලෝකානුකම්පාවෙන් මේ විහරණේ ජීවත් වෙනවා කටයුතු කරනවා. ඉතින් මෙන්න මේක හරි වැදගත් දෙයක් තමයි මේ ආර්ය විහරණය. ආර්යයන්ගේ බ්‍රහ්ම විහරණය. එහෙනම් මේ බ්‍රහ්ම විහරණය වඩන්න ඉස්සෙල්ලා මොකද සිද්ධ වෙන්නේ? බ්‍රහ්ම විහරණේ කවදාවත් බුදු පියාණන් වහන්සේ හෝ උන්වහන්සේකින් අසා දැනගත් ශ්‍රාවකෙකින් හෝ ඇරෙන්න මේ බ්‍රහ්ම විහරණය මොකද්ද කියලා ඇහුවොත් ඒක කියා දෙන්න සමතේ තුන් ලෝකයේ කිසි තැනක නැහැ. දෙවියන් අතර, බ්‍රාහ්මයන් අතර, මිනිස්සෙයින් අතර, ප්‍රමල බ්‍රාහ්මණයන් අතර මේ ශාසනයෙන් බැහැරව කිසිවෙක් ළඟ මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ බ්‍රහ්ම විහරණය දන්න කෙනෙක් නැහැ. යමේ දැනගත්තා නම් බුදුරජාණන් වහන්සේගෙන් හෝ නැ උන්වහන්සේගෙන් අසා දැනගත් ශ්‍රාවකයන් වහන්සේ නමක්ගෙන් හෝ එහෙ බඳු අහගත්ත කෙනෙක්ගෙන් අහගත්තොත් ඇරෙන්න කාටවත් මේ මුලින්ම ගෝචර වෙන්නේ නැහැ. එහෙනම් යම්කිසි කෙනෙකුට මේ බ්‍රහ්ම විහරණය හරියට ගෝචර වුණා නම් ධර්මාබෝධයක් ලැබෙන්න ඕන. එහෙනම් ධර්මා ශ්‍රවණය කරලා ඒ කල්යාණ මිත්‍රයෙක් ඇසුරින් ධර්මය අහලා ඒ ධර්මයේ ශ්‍රවණය කරලා මනසේ සිහිනුවණින් මෙනෙහි කරලා ධර්මා ධර්ම පිළිවෙතක ඉන්න වෙලාවක ලැබෙන අවබෝධයකදී ආ දැන් නම් මට හරියටම කෙස් ගහටම වැටුණා. මෙන්න මේකයි ලෝකයාට පතරවන් තියෙන වටිනාම සාන්තිය. මා ඇසුරු කළ යුතු වටිනාම සිත. මෙන්න මේකනේ කියලා. මෙන්න මේ ටික දැනගත්ත දවසට ඔහුට පුළුවන්කමක් ලැබෙනවා මේ කියන ආර්ය බ්‍රහ්ම විහරණේ දැනගන්න. ආර්ය බ්‍රහ්ම විහරණේ දැනගත්තා කියන්නේ දහම් ඇස පහළ වුණා. එනවා සෝවාන් ඵලයටපත් වුණා. සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙකුට ඒකාන්තයෙන් මේ බ්‍රහ්ම විහරණේ වැටහෙනවා. එහෙනම් මොකද්ද කියුවේ කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඉතින්ලා ලෝකයාට යම්කිසි සිතක් පතනවා නම් ඒ පතන සිත ඒකාන්තයෙන්ම සදාතනික සිතක් විය යුතුයි. ඒ සිත වතල මගදී කැඩිලා බිඳිලා යනවා නම් ඒ සිත කෙලවර වෙනවා නම් නැවත ඔහු දුකට වැටෙනවා නම් ඒ මාර්ගය තුල ලැබෙන සාන්තිය ඔහුට කවදා හරි මතු දුක කෙලවර කරේ තියෙන එකක් නා. එහෙම එකක් ආර්ය වූ මෛත්‍රියක් නෙමෙයි, ආර්ය බ්‍රහ්ම විහරණයක් නෙමෙයි. අපි ලබන සිත ලෝකයාට පතන සිත එසේ ලැබුණොත් ඒ කාන්තියම ලැබුණා ලැබුණමයි කවදාවත් ඒක කෙලවර වෙන්නේ නැත්නම් නැවත ගෙවිලා ගිහිලා වැනසෙන්නේ නැත්නම් ඒකාන්ත සුඛයට පත් කරන එකක් වෙනවා නම් අන්න ඒක ආර්යයන් පතුරවන සිත. ආරත්තේ දැක්ක කෙනෙකුට ওই සිත පතුරවන්න පුළුවන්. එහෙනම් යම්කිසි කෙනෙකුට යමක් ලැබුණාට පස්සේ මොනම විදිහකින්වත් ආපහු ඒ දුක එන්නේ නැති පැහැදිලිලා තියෙන යම් ක්‍රමයක් ඇත්නම් මේ ආර්ය විනී නැ නැ මේ බුද්ධ ශාසනයේ තිබෙන නිවන මුල් කරගත්ත නිවන මුල් කරගෙන යන ක්‍රමය තුල ලැබෙන දෙයක් ඇරෙන්න වෙන කිසිම තැනකින් මේක ලබන්න බෑ. දැන් මේක කල්තියා දැකලා තියෙන්න ඕන. යම් කිසි පුද්ගලයෙක් මේ ලෝකයට ආйти දේ මොනවද කියලා දැනගෙන සියල්ල හේවත් මේ ලෝකයයි කියන යමක යම්තරමත් දී ඇද්ද මෙන්න මේ සියල්ලට ආйти මෙන්න මේ ටික කියලා ධර්මානුකූලව දැනගන්න ඕන. මේක දැනගන්න අන්නේ ශාසනික ක්‍රමයක් නැහැ කියලා දීලත් නැහැ කියන්න පුළුවන්කමකුත් නැහැ. මේ සියල්ලට ආйти මොනවද කියලා බුදුරන් වහන්සේ දේශනා කරපු ක්‍රම කීපයක් තියෙනවා. සියල්ල හොයාගන්න හැටි. එනිසා පළමුව මේ සියල්ල හොයාගන්න ඕන. සියල්ල ස්කන්ධ වශයෙන් බුදුරණන් වහන්සේ බලන ක්‍රමයක් දේශනා කළා. රූපස්කන්ධේ වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියලා. ගොඩවල් පහකට වෙන් කරලා මේ සියල්ල වෙන් කළා. ලෝකේ නැමැති සියල්ල. සියල්ල හැවත් ලෝකේ. ගොඩවල් පහකට වෙන් කරලා පෙන්නවා මේ ගොඩවල් පහෙන් එහාට. තවත් යමෙක් ලෝකේට අයිති දෙයක් පනවනවා නම් හේතු නැහැ. පනවන්න ඉතුරු වෙලා නැහැ. ලෝකයේ ඇති යම් තාක් දේවල් ඇතනම් රූපස්කන්ධ වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංකාර ස්කන්ධ විඥාන ස්කන්ධ කියන මෙන්න මේ ස්කන්ධ පහටයි. මේ ස්කන්ධ පහෙන් අමතරව තවත් යමකින් ලෝකේ පනවනවා කියලා යමෙක් ලැහැත්ති වෙනවා නම් ප්‍රකාශ කරනවා නම් වචනය. ඒක හිස් වචනයක් මිසක් හේතු ඇති වචනයක් නෙවෙයි. මොකද හේතුව ලෝකයෙන් එහා අවිෂය කරුණක් වෙනවා මිසක් විෂය කරන්න පුළුවන් එකක් නෑ ලෝකෙයි තින්නේ. දැන් ලෝකයේ ඇති යම් තාක් දේ ඇද්ද ඔන්න ඔය සියල්ලම පැටි කරපු ගොඩවල් පහක් තියෙනවා. ඒ ගොඩවල් පහ තමයි රූපස්කන්ධ, වේදනායිස්කන්ධ, සංඥායිස්කන්ධ, සංකාරයිස්කන්ධ, විඥානයිස්කන්ධ කියන්නේ. මෙන්න මේ ස්කන්ධ පහ තේරුම් ගත්ත දාට මුළු ලෝකේ තියෙන සියල්ල තේරුම් ගන්න. කොච්චර ඈත තිබුණත් කොයිතරම් අනන්ත අප්‍රමාණයට සක්වලක තිබුණා කිව්වත් තිබුණා නම් තියෙන්නේ රූපස්කන්ධ, වේදනායිස්කන්ධ, සංඥායිස්කන්ධ, සංකාරයිස්කන්ධ, විඥානයිස්කන්ධ. සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන මේ ලෝකයේ තුල සජීවි අජීවි සියල්ල ගත්තත් ওই ටික හැදිලා තියෙන්නේ රූපස්කන්ධ, වේදනායිස්කන්ධ, සංඥායිස්කන්ධ, සංකාරයිස්කන්ධ, විඥානයිස්කන්ධ කියන මේ ස්කන්ධ පහ. මෙන්න ස්කන්ධ පහ තෝරා ගැනීමෙන් ලෝකේ තෝරාගත හැකියි. ලෝකේට ඇයිති සියල්ල තෝරාගත හැකියි. මේක ක්‍රමය. තව ක්‍රමයක් දුන්නා ලෝකේ තෝරාගන්න ධාතු 18කින්. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු, දිවහා ධාතු, රස ධාතු, දිවහා විඥාන ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, ධර්ම ධාතු, මනෝ විඥාන ධාතු කියලා. ධාතු 18කින් ඔය ලෝකේ නම් පංචස්කන්ධයයි කිව්ව ලෝකේම තව විදිහකින් පෙන්වුවා මෙන්න මේ 18 න් අමතරව තවත් හේකින් ලෝකේ බලනවා කිය යමෙක් කියුවා නම් එහෙම එකක් ඉතුරු වෙලා නැහැ. ඔය ටිකේ මුළු ලෝකෙම කොටු වෙලා ඉවරයි. ඔය ටිකහා තව ලෝකයක් පනවන්න බෑ. ධාතු 18 කින් ලෝකේ පැනෙන්නේ. තව ක්‍රමයකින් පැනෙව ආයතන වශයෙන්. චක්ඛායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන, ගාහනායතන, ගන්ධායතන, ජීවහායතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන, මනආයතන, ධර්මායතන කියලා. 12 ආයතනකින් ලෝකේ පැනෙනවා. මේ ආයතන 12ට අයිති නැති හේකේ මට ලෝකේ මෙන්න මේ ටික පනවන්න පුළුවන් කියලා යමෙක් කියනවා නම් එහෙම එකක් ඉතුරු නැහැ. එහෙනම් සියල්ල හැවත් මුළු ලෝකේට අලි යම් තාක් දී ඇද්ද සියල්ලම ආයතන 12ට අසු වෙලා. දැන් 12 ආයතන වශයෙන් ලෝකේ පැනෙවුවා. මේ තව ක්‍රමයක්. ස්කන්ධ ධාතු ආයතන. අනික් ක්‍රමේ තමයි පටිච්චසමුප්පාද. අවිද්‍යාපත්තෙන් සංඛාර වෙනවා, සංඛාරපත්තෙන් විඥාන වෙනවා, විඥානපත්තෙන් නාම රූප වෙනවා, නාම රූපපත්තෙන් සලආයතන වෙනවා, සලආයතනපත්තෙන් ස්පර්ශ වෙනවා, ස්පර්ශපත්තෙන් වේදනා වෙනවා, වේදනාපත්තෙන් තණ්හා වෙනවා, තණ්හාපත්තෙන් උපාදාන වෙනවා, උපාදානපත්තෙන් භව වෙනවා, භවපත්තෙන් ජාති වෙනවා. ජාතිපත්තෙන් ජරා මරණ වෙනවා. මෙන්න මේ විදිහට පනවපු ජාතියක් හටගන්න ලෝකයක් හටගන්න යමක් ඇත්නම්. ඔය ටිකෙන් අහ කරලා තවත් ලෝකයක් පනවන්න බෑ. නැ අවිද්‍යාවෙන් සංඛාර වලින් විඥාන වලින් නාම රූප වලින් සලආයතන වලින් ස්පර්ශ වලින් වේදනා වලින් තණ්හා වලින් උපාදාන වලින් භව වලින් ජාති වලින් ජරා මරණ වලින් තොරව. තවත් යමකින් ලෝකෙ පනවනවා කියනවා වෙන දෙකක් නෙවෙයි. මෙන්න මේ 12 ආකාර පරිච්ඡමපාද හේතුන්ගෙන් ලෝකෙ පැනෙන්නේ. මෙන්න මේ ස්කන්ධ ධාතු ආයතන පරිච්ඡමපාද මේ ආකාරයෙන් බුදුරන් වහන්සේ ලෝකෙ පනවලා තියෙනවා දැනගන්න ක්‍රම. තම තමන්ට වැටෙන කොයි ක්‍රමයකින් හරි එක ස්කන්ධ වශයෙන් එක ධාතු වශයෙන් එක ආයතන වශයෙන් එක පරිත්තම උපාද වශයෙන් මේ ආකාරයෙන් දැනගත්තා නම් මෙන්න මේ ටිකයි මේ ලෝකෙට අයිති කිය. ඔන්න ඔය ටික පරික්ෂණයක් කරලා බලන්න පෙන්නනවා ඊළඟ. මේ ස්කන්ධ වශයෙන් අරගෙන බැලුවා නම් රූපස්කන්ධ හෝ වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංඛාර ස්කන්ධ විඥාන ස්කන්ධ කියන මේ ස්කන්ධ පහ අනිත්‍යද නිත්‍යද කියලා බලන්න කියලා පෙන්නනවා. මේවා ස්වභාවය බලා ගන්න. කොහොමද? මේවා ස්ථිරව පවතිනවාද? ස්ථිරව විවිධාභ්‍යාස නොවි විවිධාකාරයේ පත් නොවන එකක් ඔය අතර තියෙනවා. එහෙනම් විවිධාකාරයේ පත් වෙන දෙයක් නම් අල්ලා ගන්න ගියේ. උපාදාන කලේ. අපි කැමැති ආකාරයෙන් පවතින ක්‍රම රටාවක් ඒකේ තියෙනවා. විවිධාකාරයේ පත් වෙන ආයුධයක් ඒක ධර්මතාවය නම් ඒවේ. ඒබඳු ධර්මතාවයක් උඩ ගොඩ නැගිච්ච යමක් ඒ එසේ නොවේවා මට ඕන හැටියට පවතිවක් වොත් වෙයි. එහෙම වෙන ක්‍රමයක් තියනවා කියලා පරීක්ෂණයක් කරලා බලන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ උත්තරේ දුන්නේ නැහැ. පරීක්ෂණය කළා උත්තරේ ලබා ගන්න දුන්නා. පරීක්ෂණය කළා උත්තරේ ලබා ගත්තා නම් මොකද වෙන්නේ? අපිට නියම උත්තරයක් එනවා. කැමැතිසේ පවත්වන්න පුළුවන් එකක් නැහැ. මොකක් නිසාද? මෙයා විපරිණාමික ධර්ම නිසා. ඒකාකාරණ ප්‍රවිති විවිධාකාර මොහතක් ගන්න වෙනස් වීමෙන් ගොඩ නැගීච්චා වූ විද්‍යාමාන වෙච්ච දෙයක් නිසා මේ ස්කන්ධ පහම මේ වායින් යමක් ප්‍රියයි මනාපයි කියලා හිතන් ඒකේ බැඳිලා ඒක එසේ පවත්වන්න ඕනේ මට මේ මං කැමති ආකාරයෙන් පවත්වන්න ඕනේ කිව්වොත් ඒක එහෙම වෙන්නේ නැහැ. මේක මෙවන් තත්ත්වයට පත් වෙන්න එපා කිව්වට ඒක එහෙම වෙන්නේ නැත්නේ. එහෙනම් එවන් දෙයක් තුල යම් කිසි පුද්ගලයේ ඒ අල්ලාගෙන සැරසුමක් බලාපොරොත්තු වෙනා නම් ඒ සැප ලැබෙයිද නැත්නම් ඒක අසහනයක් වෙයිද? ඕක බලන්න. මේ කැමැතිසේ පැවැත්මක් නැති විවිධාකාරයකට පත් වෙන ධර්මතාවය ඇති යමක් යම් කෙනෙක් මට ඕන හැටියට පවත් ගන්න ඕනේ මේක මට ඕන හැටියට පවතිවා කියන බලාපොරොත්තුවක් තිබුණොත් ඒක එහෙම වෙන්නේ නැති නිසා ඒකාන්තයෙන් උඩ අසහනීයත ගෝචර වෙන්න වෙනවා. දැන් ලෝකේ අල්ලන්න ගිහිල්ලා සහනීයත පත් වෙන්න තැනක් තියෙනවාද? කාටවත් කියලා කරගන්න පුළුවන්. දැන් ධර්මතාවයක් තියෙනවා. මොකද සදාතනික ධර්මතාවය ලෝකේ අල්ලන්න ගියොත් අසහනීයත. ලෝකෙත් එක්කලා සහන බදනයක් නැහැ. සැවටීමක් තියෙනවා ලෝකේ අල්ලගෙන සාහනීය බලාපොරොත්තු. මේක තමයි පුත්‍යජන මානසිකත්වය. සත්‍යය මොකද්ද? ලෝකේ අල්ලන්න ගියොත් සැනසීමක් නැහැ. මේ කාට කියන්නේ? කාට කියලා වෙනස් කරගන්න. කාගේ මොන පළයක් හවත් මේක කරන්න බෑ. කාට යාඥා කළත් මේක කරන්න බෑ. ලෝකේ අල්ලගත්තොත් අසහනීය වෙන. මෙන්න මේක දැනගත්තහම එහෙනම් ලෝකේ අල්ලගන්න එක සාරවත්ද අසාරවත්ද? නිගමනේ තමන් කරගන්න. සාරද අසාරද බලපාව. අසාර මිසක් සාර නැහැ. ලෝකේ අල්ලන්න ගියොත් අසහනීයී කාන්තෙන් පත් වෙන්න වෙනවා. ලෝකේ අල්ලන වැඩ පිළිවෙල සාරාත්‍යයක් ඇති වැඩ පිළිලක් නෙමෙයි. ඔන්න ඔය ටික වැටුණා නම් යම් කෙනෙකුට ස්කන්ධ වශයෙන් ලෝකෙ දැකලා හරි ධාතු වශයෙන් ලෝකෙ දැකලායි ධාතු තුල හරි ආයතන වශයෙන් ලෝකෙ දැකලායි ආයතන තුල හරි පරිත්‍ථමපාද වශයෙන් ලෝකෙ දැකලා පරිත්‍ථමපාද තුල හරි අල්ලන්න ගියොත් අසහනීයටපත් වෙනවා ඒකෙන් බේරා ගන්න පුළුවන්කමක් කාටවත් පුළුවන්කමක් ඇත්තේ නැහැ කෙවඳු ක්‍රමයක්වත් ඇත්තේ නැහැ ඒබඳු අසහනීයටපත් වෙන දෙයක් අල්ලන්න ගියොත් ඒක අසාරයි ඔන්න ඔය ටික හරියට වැටුණා නම් එදාට සෝතාපන්නයි ගොඩාක් ඉගෙනගෙන සෝවාන් වුණා නෙමෙයි සෝතාපන්නයි කියන්නේ සත්‍ය දැක්කයි හැම මොකද අසාරණම් ගන්න තීරණයක් එනවා මොකද්ද ගන්න තීරණය සාහනේ පොතනද අසාර ඇත්තා වූ දුක දෙනා වූ ලෝකේ සාහනයක් නැහැ ලෝකේ යම් තැනක නැද්ද ලෝකේ හා සම්බන්ධය සාමුලිය කෙලවරද එතන දුක සාහන ඇති කරන එකක් නැහැ එහෙනම් ඒ தත්යෙන් දුකෙන් නිදහස් වීම තියෙනවා ඔන්න ඕක දැක්කම චතුරාර්ය සත්‍ය දැක වෙන ක්‍රමයකින් කිව්වේ දුක්ඛාරය සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය ආදී වශයෙන් පද හතරණු කියා වෙන ක්‍රමයකින් ලෝකේ ගැන කිව්වේ එහෙනම් ඔය ආර්ථේ යම් කෙනෙකුට වැටුණා නම් ධම්මස පහළ වුණා ඇත්ත දැනගත්තා තීරණේ ආවා කරන්න ඕනේ මොකද්ද කියලා දැනගත්තා එහෙනම් එයින් මෙබිට මට කරන්න දෙයක් හැලසුමල නැහැ කියලා දැකලා ඉවරයි ඔන්න ඒ ටික පළමු වැටහීමට ආවා නම් එතෙන් පටන් ඔහුට කියනවා සෝතාපන්න බුද්ධලයා මෙන්න මෙතෙන්ට පත් වෙච්ච යම්කිසි බුද්ධලෙක් ඉන්නවා නම් එයා සතර අපාගත වීමට හේතු නැහැ සතර අපාගත වීමට හේතු වෙන්නා වූ ලෝකේ ලාටුවක් වාගේ අල්ලගෙන බැඳිලා කාමච්ඡන්දයෙන් බැඳිලා යම්කිසි විදිහක මේ වටිනා දෙයක් අල්ලගන්න තිබුණා කියලා අල්ලගත්තා අල්ලගන්න බලාපොරොත්තුවක් තියෙන තාකල් ඔහු මොන જાති අසාධාරණයක් අවිද්‍යාවක් කරලා හරි මම්මගේ වැරිය කරගන්නවා කියන තැනක ඉන්නේ අන්නේ බඳු සත්‍යයකට අවිද්‍යාවක් අසාධාරණයක් කරලා හරි මගේ වැරිය කරගන්නවා කියන අදහස ඉන්නන ඔහුට මේ ලෝකේ මහා වටිනා දෙයක් තියෙනවා කියලා ඒ පාප ධර්මයේ තිබෙන්නා වූ ආදී නෙවෙයි ඉක්මවා ගියේ. දෘෂ්ටියක් තියෙන්න ඕනේ. මේ ලෝකේ වටිනවා මට මේ ලෝකේ අල්ලගෙන දිනා මොනවා කරලා වුණා කවන්නේ. මේ ආස්වාදී ලබා ගන්න හිටන් මට භුක්ති විඳින්න තියෙනවා මොන જાති අසාධාරණයක් හරි කමක් නැහැ කියලා මේක අදහස එනවා නා. ඒ අසීමිත වටිනාකමක් හිතට ගත නිසාම එනවා. ඒ අසීමිත වටිනාකමට හිතලායේ ඇත්ත දැකේ නැති නිසා. දැන් ලෝකේ තේරුම් අරගෙන අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් වටහා ගත්තාට පස්සේ ඒ අවබෝධය ලැබුණා නම් අර අසීමිත වටිනාකම හිතෙන් බැහැර ගියා. අසීමිත වටිනාකම හිතෙන් බැහැර වුණා නම් එතෙන් පටන් අයිත්‍යකින් අසාධාරණයකින් මේවා මාසත කරගත යුතුයි, මගේ කරගත යුතුයි, මම කරගත යුතුයි කියන දෘෂ්ටියත් එන එක ඉවරයි. ඒ නිසා ඔහුගෙන් කවදාවත් දරුණු පාපයක් සිද්ධ වෙන මානසිකත්වය ගිලිහි ගියාමයි නැවත කවදාවත් මතුවෙන්න හේතු නැහැ සත්‍ය අසත්‍ය වෙන්නේ නැති නිසා. වටහාගත් සත්‍ය විනාශ වෙන්නේ නැති නිසා මොන විදිහකින්වත් ඔහු ලබා ගත්තා වූ අවබෝධය වෙනස් වෙන විදිහක් නැහැ. ඒ අවබෝධයේ ස්වභාවය අනුව යම්කිසි අසාරත්වයක් දැකනං නැවත ඒක සාරත්වයයි මේක අසාර නැහැ කියලා වටින්න විදිහක් නැහැ. එහෙනම් අසාරත්වය නිසා යව් වටිනාකම හීන වෙලා ගියා නම් වටිනා දෙයක් තියනවා කියලා අසාධාරණයක් කයිදුවක් කියලා ගන්ධයන් බලාපොරොත්තුවක් තිබුණා නම් අයිති කරගන්න හැඟීමක් තිබුණා නම් දැන් ඒ හැඟීම කවදාවත් එන්නේ නැහැ. එහෙනම් ඔහු සතර අපාගත වෙන්න පාප මානසිකත්වයේ නිදහස්. ඒ නිසා ඔහු සතර අපායේ නිදහස් පළවෙනි නිදුක් වීම මෙන්න මේ නිදුක් වීම යම් කෙනෙක් ලැබුවා නම් කිසිම දවසක නැවත දුක් වීමට වැටෙන්නේ නැහැ හතර පහ දුකට වැටෙන්නේ නැහැ නිදුක් වුණා මෙන්න මේකට කියන්නේ මේ ආර්ය විනී නිදුක් වීම ওই ධර්මයේ ඔය ආකාරයෙන් දැනගන්න තාක්කන් ඔබට නිදුක් වෙන්න බැහැ නිදුක් වීමක් ගෝචර වෙන්නේත් නැහැ මෙන්න සතර පහේ නිදහස් වීමේ නිදුක් වීම මම තේරුම් ගත්තා මෙන්න මේකයි මානසිකත්වය. මේ මානසිකත්වයේ නිදහස් සත්‍යය මේකයි කියලා. ඔහුට ඔන්න ඔය ටික තෝරා ගන්න පුළුවන්කමක් නැහැ. ආර්ය ධර්මයේ ශ්‍රවණය කරලා නුවණින් මෙනෙහි කරලා ඔය අවබෝධය ලැබුණා නම්. එහෙනම් ඔහු කොහොමද අනීමේ සාන්තිය සියලු ලෝක සත්‍යයේ ලබත්වා කියනව පැතුම පතන්නේ? මොන සාන්තියද? තමන් අධ්‍යක්ෂ නැති සාන්තියකින් ලෝකයේ හැර පැතුම පතන්නේ කොහොමද? එහෙමනම් ආර්යෙක් ඇරින්ද ආර්ය ධර්මයෙන් මෙත්තර ලෝකයේ සාන්තිය පතුරවන්න අනාර්යෙකුට බෑ. අති දුර්ලභ වාසනාව ආර්යෙක් වෙලා ආර්ය මෛත්‍රිය පතුරවන එක මෙන්න මේක ආර්ය බ්‍රහ්ම විහරණය. ලෝක බ්‍රහ්ම විහරණයක් තියෙනවා. හැබැයි ඒක මේ කියන ආර්ය ගුණයේ තියෙන එකක් නෙමෙයි. අප්‍රමාණ බ්‍රහ්ම විහරණයක් නෙමෙයි. ඒක ප්‍රමාණවත්. පැතුරු සාන්තියක් ඇතනම් ඒ සාන්තිය සීමා සහිතයි. ඒක ගෙවිල යනවා. සත්‍යයේ තුලින් පතුරවපු එකක් නෙමෙයි. අනේ මේ ලෝක සත්‍යෙන්ද දුකක් නැතුව ඉඳ ලැබෙත්වා. ඔයක ලෞකික පැතුම. අපි ඇහුවොත් ඔබට දුකක් නැතුව ඉන්න මේ ලෝකේ යම් කිසි දෙයක් තියෙන බව තීරණය කරන්න පුළුවන් නුවණක් තියෙනවද? දුකක් නැතුව ඉන්න පුළුවන් තැනක් මේ ලෝකෙ ඔබ දන්නවද? එහෙම එකක් මේ ලෝකේ තියෙනවද එහෙම දෝ කියන්නේ? කොතනද? මේ తాවකාලික ලැබෙන්නා වූ ආස්වාදය සුවයි කියලා හිතාගත්ත මොතකම විසක්. ਉਹ දුක නැති වෙච්ච තැනක් දැකලා තියෙනවද ලෝකෙ ඇතුලේ? එහෙනම් අවිද්‍යාවෙන් යුක්තවන්නා වූ දුකෙන් නිදහස් වෙච්ච තැනක් ලෝකෙ ඇතුලේ තියෙන හැටි හිතාගත්ත මොට්ටේ තමයි අනේ මේ ලෝක සත්ත්වෙන්න සැනසille ඉඳ ලැබෙත්තා සැනසille ඉඳ ලැබෙත්තා කියක හිත හිතා ඉන්නවනම් අවිද්‍යාවෙන් යුක්ත හිතවිල්ලක් නිසා. ඔක විද්‍යා හිතවිල්ලක් නෙමෙයි, සත්‍ය හිතවිල්ලක් නෙමෙයි. යම් කිසි කෙනෙක් දැනගත්තා නම් මේ ලෝකෙ තුල කොහේ හිටියා කිව්වත් දුකෙන් නිදහස් වෙලා ඉන්න තැනක් නෙමෙයි. එහෙනම් සත්‍ය අවබෝධය ලැබෙන නැති තාක්කල් සතර පායෙම උ නිදහස් නැහැ. දෙව්ලෝ හිටියත් බබලෝ හිටියත් ඔතන කාලය ගිලා චිත වෙලා ඉඳිලා නැවතත් අර අපාගත වෙනවා නම් ඒ જાති සත්‍යයක් නා. ඔහු ලබා තියෙන දුකිය මොකද්ද? ඔහු මොකද ලැබු සතේ සාන්තිය. සතරේ අනාථය අනාථයම දෙවිලා හිටියා බබලා හිටියා. මෙන්න ධර්මානුකූලව දැකකෙනා දෙවිලා හිටියා කියලා උද්දාමෙන්ද යන්නේත් නැහැ. බ්‍රහ්මවිලා හිටියා කියලා උද්දාමෙන්ද ගෞරව කරන්න යන්නේත් නැහැ. උඹ තාම මතු සතර අපාගත වෙන උරුමයක් නේ. ඒ උරුමයක් නැති කරගත්ත ඔබ සැනසෙනවා නම් මොන මොඩකමද කියලා අහනවා මිස. මේ දෙවියගෙන් බ්‍රහ්මයාගෙන් හැකිතරම් අප්‍රමාදයෙන් මේ ලැබිච්ච අවස්ථාවේ මතු සතර පායෙන් ගත වෙන ලෝකීයිත සිවි නාමයේ ආර්ය මාර්ගය ඇතින ආර්ය දර්ශනයක් තියෙනවා. මෙන්න මේ ආර්ය දර්ශනය ලබා ගන්න අප්‍රමාදී වියන් කියලා කියනවා මිස. ඒ දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් ඒ ටික කියනවා මිස. ඒගොල්ලන්ගේ මොන පිළිසරණක් ගන්න යන්නද? මෙන්න මේ ධර්මයේ තේරුම් ගත්තේ නැති කෙනෙකුට සියලු සත්‍යය නිදුක් වෙත්වා කියලා ආර්ය මෛත්‍රියක් වඩන්න බෑ. එන සියලු සත්‍යයන්ට පළමු දුක නැති කිරීම සතර පා දුකෙන් නිදහස් කිරීම. ඒක කරන්න නම් මොකද කරන්න ඕනේ? ධර්මාභෝධය ලැබලා ලෝකයේ මේ මුලාවෙන් අවිද්‍යාවෙන් සහ ගොඩනැගිලා තියෙන මහා සාරයි කියන නාව හිත විදිර යන්න ඕනේ. මේක විද ගන්න තාකල් කවදාවත් ලෝකේ වටිනවා කියන දෘෂ්ටිය විදිර යන තාකල් කිසිම දවසක සතර පායෙන් විදිර හදාට නිදහස් වෙන්න බෑ. තාවකාලික පිනක් දහමක් කරන සුචරිතයෙන් ඉඳලා අහම් බිල් ලැබෙන වාසනාවට වගේ මරණාසන්න මොහොතේ ඕක මතු වුණොත් ඕකේ ගිල සුබදීක උපදී. හැබැයි අවුරුදු ගානක් ගිහිලා ඉතින් ධම්මේකුණක් අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් ගිහිලා හරි කල්ප ගානක් ගිහිලා කුජිත වෙන දවසක් එනවා. එදාට ආයිසරයා හුලම් බැසා වගේ ආපහු පල්ලෙහාට වැටෙනවා. සතර පායටත් යනවා. එහෙනම් මහා භයානක දෙයක් අනාගතී දුකට ගෝචර වෙන්න ඉන්න කෙනෙක් දැල් ලබාගෙන සැනසුමක් ලබනවා නම් මොන જાතියින් ඒ සැනසුම ලබා ගන්නද? වහා මිශ්‍ර කරමු පැණි මැරෙනකන් රහ විදේට කනවා වගේ තමයි ලෝකේ ආස්වාද භුක්ති විඳගෙන ඉන්න යන්නේ. මතු අනාගතේ මහ විෂකට ගෝචර වෙන පුද්ගලෙ ඒක ඉනතුරු සහ විවිධ ඉඳ යනවා වගේ වැඩක්. මෙන්න මේක හරියට යථාර්ථයෙන් දැක්කලන් ලෝකේ තිබෙන්නා වූ සම්පක් සාරත්‍ය අල්ලගෙන උද්දාමයේ ඉඳ යන්නේත් නෑ, ලෝකයට පතන්න යන්නේත් නෑ. මොන හරයක් හිටියද මම ලෝකයට පතන්නේ මල්ල බන් බලා. මට බලාපොරොත්තු වෙන්නේ ලෝකේ දේකුත් නෑ. ඒවා ලෝකයට බලාපොරොත්තු ඇති කරවන්න වටනා දේවලුත් නෙවෙයි. ඒ අවිද්‍යාව නිගමන. මෙන්න මේ ධර්මයේ තේරුම් ගත්ත දවසරයි ඔය අදහස ඉන්නේ. ඒකේ ඔය අදහස ලෝකයට ඉන්නේ නැහැ. ඒ ඇතින් ලෝකෙට හොඳ කරනවා නම් කොච්චර හොඳ. කන්න බොන්න දෙනවා නම්, ඒ දනු පාලම් බඳලා දෙනවා නම්, ඔක්කොම කරලා දෙනවා නම්, ගෙවල් දොරවල් හදලා දෙනවා නම්, ඉතින් ඉස්පිරිතාල හදලා දෙනවා නම්, මිනිසුන්ට යහපත කරනවා නම් කොච්චර හොඳද? ඕකේ තමයි ලෝක සත්‍යයයි. මේ ඔක්කොම අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසාර දේවල් හැටියට දැක්කට පස්සේ ඕවා දෙනවා නම් කියන එක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. අනේකවදාහරි ලෝක සත්‍යයෝ ධර්මාභෝධයේ සත්‍යාභෝධයේ පූර්ණ කරගන්නවා නම් එදාට පළමු සතර අපා දුකෙන් නිදහස්. හැබැයි ඒ වුණාට කාම රාගය ඉවර නැති නිසා කාම දාහයෙන් පෙළෙන රෝගයෙන් යුක්තයි. සුගතියේ හිටියයි කිව්වත් අර මත්තේ මේ හිටියොත් එහෙම සුගතියේ කාම දාහයෙන් දැවි දැවි ඉඳ වෙනවා. ඒ සඳහා ඉන්න අසහනින් දැවෙන්න තැවෙන්න වෙනවා. එන එක රෝගයක්. මෙන්න මේ කාම රෝගයෙන් නිදහස් වෙන්නේ කවදාහරි සකෘදාගාමි ඵලයට පත් වුණොත් ධර්මාභෝධය පූර්ණ කරගෙන. තවදුරටත් ලෝකේ වටින්නේ නැහැ කියන එක අවබෝධ වෙලා යන්තරවම මේ කාම රාග පිටික අත්හැරිලා ගිහිල්ලා. කුණී භාවයට පත් වෙලා හිටන් යම් සාන්තියක පිහිටියනම් අන්නේ සාන්තිය කවදාත් ආපහු වෙනස් වෙන්නේ යථාභූතී ලැබු සාන්තිය. ඕකට කියන සකෘදාගාමි ඵලයේ සාන්තියට පත් වුණා. මෙන්න මෙතෙන්ට පත් වුණොත් ඒ බුද්ධිලයා කවදාවත් කාම දාහය ගෙන දෙන්නා වූ කාම දෙවිලට පත් වෙන්නේ නැහැ. කාමයේ මහ වටිනා දේවල් කියන දෘෂ්ටිය නැහැ. ඉතා නිරෝගී බවට පත් වෙන කෙනෙක් වෙනවා කාම දාහයෙන් පිරෙන්නේ නැති කෙනෙක් වෙනවා. මෙන්න මේක ආරෙ විනි නිරෝගී බව. හැබැයි එතන ලැබුවාට සමාධි සුවේ තව නැහැ. කාම රාග පිටික සුනී වුණාට සිය සමාධියක් තියෙනවා, පොඩ්ඩක් තියෙනවා. ඒ පොඩ පොඩ්ඩක් කලබල නිසා සමාධි සුවය ලබාගෙන සමාධියටපත් වෙලා නිතර ඉඳ බෑ. ඔය පොඩ්ඩක් ගැලවිලා ගියා නම් යම් දවසක ගැලීමට ගැටීමට කම්පා කරන්නව මානසිකත්වයේ ඉන්නම් එතරම් සමාධිය නැగిලා. මෙන්න මේ සමාධි සුවයක් ඇත්නම් අන්නේ සමාධි සුවේ ධාන සුවය. මෙන්න මේ ධාන සුවේටපත් වුණොත් කියනවා මේ ලෝකේ කාම දාහයෙන් නික්මිලා සුවේටපත් වුණා. මෙන්න මේ සුවපත් වීමල කියනවා අනාගාමි ඵලයට පත් වීමෙන් ලබන්නා වූ වැඩිමෙන් ගැටීමෙන් තොර වෙලා ලබන සමාධි සුවේ ලබන සුවපත් වීම. මේ සුවපත් වීමේපත් වුණොත් නැවත ආපහු ඉන්නේ නැහැ. ඒ සුවේන් එහාට මිසක් කෙලවර කරන පැත්තට මිසක් ආයි දුක් පැත්තට වැටෙන්නේ නැහැ. නැහැ මෙන්න මේ අනාගාමි ඵලයේ යමෙක් ලබනවා නම් ඔහුට සුවපත් වීම ඒකාන්තයෙන් ලැබුණා. හැබැයි පංචස්කන්ධ සංඛ්‍යාත දුක තවම තියෙනවා. ඉවර නැහැ. රූපස්කන්ධය තියෙනවා, වේදනාස්කන්ධය තියෙනවා, සංඥාස්කන්ධය තියෙනවා, සංකාරස්කන්ධය තියෙනවා, විඥානස්කන්ධය තියෙනවා. ඒ රූපාවචර අනාගාමීලා මෙහි චිතලගින් බ්‍රහ්මීකාව පන්නත් ඔය පහ තියෙනවා. මේ ජීවත් වෙලා ඉන්න උනත් ඔය පහ තියෙනවා. එහෙනම් ඔය කියන්නේ ස්කන්ධ පහ සමග සම්බන්ධ වී යම් දුකක් ඇද්ද ඒකෙන් තමයි මිදිරා නේ. නැහ යම් දාසක මේ ස්කන්ධ පංචකයේ පිළිබඳ චන්දරාගේ සහමුලින් දුර වෙලා ගියාද? එදාට අරිහත් වෙනපත් වුණා නම් මෙලෝ ඉන්නකම් මානසික දුකෙන් ඉඳහස් අනුපදිසියේ නිර්වාණයකින් අන්තිම කෙලවර දවසේදී කායික දුකින් දැනන් මුළු පංචස්කන්ධ සංඛ්‍යා දුකෙන් නිදහස් වෙලා සහමුලින් නිදුක් වීම දුකින් මිදීම වෙනවා. මෙන්න මේ හැරෙන ලෝක සත්‍යතාව සංසවක් නැහැ කියලා දැනගත්ත කෙනා ඔන්න ඔය හතරෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකෙන් මිදෙත්වා කියන පැතුම ගිනියි. තමන්ටත් ලෝකයටත් ඔන්න ඔය සාන්තිය ලැබුණොත් ඒකමයි සාන්ත, ඒකමයි ප්‍රණීත වෙන ක්‍රමයක් නැහැ ඔතන තියෙන මාර්ගය. ඔන්න ආර්ය මාර්ගයේ තුලින් ඵලයේ දැකලා යන ක්‍රමයි. ඔය ක්‍රමයේ ඔතන තේරුම් ගත්තහම කවදාවත් මේ ආර්ය ධර්මයේ අහලා ආර්ය ධර්මයේ ශ්‍රවණය කළා ලෝකයේ අසාරත්වයේ මෙහෙ තේරුම් ගත්තේ නැති කෙනෙකුට කොට හරි හාරයි කියලා හිත බැඳෙනවා. මෙතන අසාරණාට බ්‍රහ්ම ලෝකයේ සාරයි කියලා පිළිකා හිත බැඳෙනවා. අබුද්ධෝත්පාද කාලේ කිසිම දවසක සියල්ල අසාරයිනේ මෙන්න මේ හේතුෝර්ණේ කියන්නේ කියලා කියන්න දැනගන්නේ නැහැ. සියල්ලම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා දකින්න ක්‍රමයක් නැති නිසා ලෝකේ විද්‍යාමාන නොවිච්ච නිසා ලෝක සත්‍යයන් සියල්ල පිළිබඳව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසාර වශයෙන් දැක ගැනීමේ හැකියාවක් නිසා බුදුබණ ලෝකේ නැහැ. බුද්ධෝත්පාද කාලේ බුදුබණ කිව්ව ගොඩාක් නෙමෙයි ඔය පොඩි. ඔය පොඩ මතු වෙන්නේ නැති නිසා ලෝකයාට යථාබෝධි ලබා ගන්න බැහැ. මුළු ත්‍රිපිටකේ හර බාරම් කළා නෙමෙයි විදිය ලබන්නේ. ඔන්න ඔය පොඩ තේරුම් ගන්න. ඉන් ඔලේ ඔන්න ඔය ටික තේරුම් ගන්නකොට මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් අපි බලන්න ඕනේ ওই ටික සිද්ධ වෙනකොට බොජ්ජංග ධර්ම වලට ගැලපෙන හැටි. මේකත් මේකටම විග්‍රහ කරලා දෙන්න වෙනවා. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. අපි සිහි කරනවා කියලා යමක් තියෙනවා. කුමක් සිහි කළ යුතුද? අපි මේක දකින්න ඕනේ කියලා. අසත්‍ය සිහි කළොත් ඒ සිහිය වටිනවද? ඒක යහපත් සිහියක් වෙයි. සිහි කලේ අසත්‍යයක් නම්, සිහි කලේ මෝඩ දෙයක් නම් සිහිකලේ සිද්ධ නොවන හරයක් නැති දෙයක් නා. ඒ හරයක් නැති දේ කොච්චර සිහිකලත් ඔහුට යථාබෝධය කරා යන මාර්ගයක් වැඩෙන්න හේතු වෙයි. නිවන් මාර්ග වැඩෙන්න යථාබෝධය නැගෙන්න හේතු වෙයිද හරයක් නැති දේවල් සිහි කරවෝ පළිය. ලෝකේ මෙහෙම ඉඳ තියෙනවා නම් හොඳයි, ගියක් හදාගෙන තියෙනවා නම් හොඳයි, මෙහෙම රස්සාව කරගෙන තියෙනවා නම් හොඳයි, මෙහෙම ඉගෙන ගන්න තියෙනවා නම් හොඳයි, මේ જાතිය සිහි කර කර මෙහෙ කිපියොත් කවදා හරි මම මෙන්න මෙතෙන්ට ගාන මම මේ කටයුතු කරන්නේ ඒකේ අවශ්‍ය මේවා ওই જાතිය සිහි කර කර ওইට කටයුතු කරන පුද්ගලයා නිවන් දකි. ඔබට නිවීමක් එයිද? නැත්නම් ඔහුගේ බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලයේ නිත්‍ය වූ සුඛ වූ ආත්ම වූ ප්‍රතිඵලයක්ද? නැත්නම් මොහොති මොහොත විපර්ණාමයට පත් වෙලා වෙනස් වෙන තමන් කැමතිසේ නොපවතින දෙයක් ගොඩ නැගී. ඒ ගොඩ නැගුණ නම් ඒක පවත්වන්න හදනකම් ඔහු අසහනයකට පත් වෙන දෙයක් ගොඩ නැගුවා මිස සහන දෙයක් ගොඩ නැගුවා. එන අසහනයට පත් වෙන දෙයක් ගොඩ නැගුවා නම් ඔහු දුක ගොඩ නැගුවා. දුකට හේතුව ක්‍රියාත්මක කළා. දුක් ඵලය ගොඩ නැගුවා. ඒක ඉඳලා දුක් ශෝක වලට පත් වෙලා නැහිලා යනවා. අවිද්‍යාවෙන් බිදක්වත් බිද හැදියේ නැහැ. එහෙනම් ඒ බඳු දේවල් මේ ලෞකිකත්වයේ තුල සිහි කර කර මේ කටයුතු කරන පුද්ගලයාගේ යම් සිහියක් ඇතනම් මෙන්න මේ සිහිය බොජ්ජංගයක් නෙමෙයි. ආවෝදයේ අංගයක් නෙමෙයි. යතහාවෝදයේ අංගයක් නෙමෙයි. නැහ යතහාවෝදයේ අංගයක් වෙන්න මොකද කරන්න ඕනේ? මෙන්න මේ මාර්ගයේ මෙසේ නිවනට ලං වෙනවා. මෙන්න මෙහෙම හිතනකොට මේ වස්තුව ගැන, මේ ද්‍රව්‍යය ගැන, මේ පුද්ගලයා ගැන, මේ ස්කන්ධ ගැන, මේ ධාතු ගැන, මේ ආයතන ගැන මේ විදියෙන් හිතුවොත් මෙනි මෙසේ දීකොලොත් අන්නේ දිහිය නුවණ වැඩෙන්න හේතු වෙනවා, යථාබෝධය ලැබෙන්න හේතු වෙනවා, නිවන කරා යෙදෙන්න හේතු වෙනවා. මනා නුවණින් යුතුව මෙන්න මේක තේරුම් ගත්තා නම් ඒ පුද්ගයයල් දැනගන්නවා. බොජ්ජංගයක් වන නැත්නම් අරිහත්ත්වයට නැත්නම් නිවන් අවබෝධයේ අංගයක් වන්නා වූ සතියේ මතු කරගත්තා. අන්න ඒක තේරුම් ගත්තා නම් යම්කිසි පුද්ගලයෙකුට සති සම්බොජ්ජංගය එතන වැඩෙනවා. එහෙනම් දැන් සිහි කරනව මොනවද? ස්කන්ධ වශයෙන් බැලුවා නම් අනිත්‍ය වශයෙන් සිහි කළා, දුක්ඛ වශයෙන් සිහි කළා, අනාත්ම වශයෙන් සිහි කළා. අසාර වශයෙන් සිහි කරනවා. ඒ සිහි කිරීම මොකද්ද වෙන්නේ? අතහැරීමට, නොයල්මට, මිදීමට හේතු වෙනවා, නිවනට හේතු වෙනවා. අනිසේ සිහි කරන යම් සිහියක් ඇද්ද මෙන්න මේකට කියනවා සති සම්බොජ්ජංගය. දැන් එහෙනම් ලෝකයේ ස්වභාවය මේකයි කියලා සිහි කරනකොට නිගමනය කරගන්නව නුවණින් අතහැරීම හැර නොයල්ම හැර මිදීම හැර තවත් සැනසුමක් නැහැ. නුවණින් මෙනෙහි කරලා තීරණය කරලා තමන් කරන හැම දෙයක්ම මේක රාගයටද දේශයටද මෝහයටද හේතු වෙන්නේ කියලා බලාගෙන යනකොට එහෙම වෙනවා නම් දකින්නක ලෝකෙටයි. අන්න ලෝකෙටයි තියෙන්නේ බව සිහි කරලා දැනගත්තා. රාගක්ෂේත දේශක්ෂේත මෝහක්ෂේත මෙන්න මේ ක්‍රමයේ හේතු වෙනා මේ කර්මස්ථානයේ හේතු වෙනා මේ ක්‍රියාවලියේ කතාව හිතවිලි හේතු වෙනා කියලා දැනගත්තා නම් අන්නේ සිහි කිරීම මේ මෙතන වදනකොට මේ බ්‍රහ්ම විහරණය වදන දැන් නැද්ද? මෙන්න මේ සත්‍යය දැනගෙන මටත් ලෝකයාටත් මෙන්න මේ සාන්තිය පැතිරේවා, මේ සාන්තිය ලැබේවා, ලෝකයේ තුල දින අසාරත්වේ එකම සාරත්වේ නම් නිවනයි. ඔය සිහියේ එන්නේ එන්නේ හැම මොහොතක් පාසාම මේ කියන්නා වූ ආර්ය බ්‍රහ්ම විහරණය තුල සති සම්බොජ්ජංගේ ක්‍රියාත්මකයි. අවුතෙන් හිතන්න දෙයක් ඒකේ නැහැ. මොන සති සම්බොජ්ජංගේ? දැන් මේ ධර්මයේ විදක්ෂණ බුද්ධියෙන් යුක්ත මේ ධර්මය ගැන විග්‍රහ කරලා බලනකොට මේක අධර්මය කියලා කාටවත් කියන්න පුළුවන්. නිවන කරා යන මාර්ගය හරියට හරිනම් ඒකට හේතු වෙන බව පේනවනම් ඒ සඳහා දැරිය යුත්ත මෙන්න මේ සාදක්ෂීර දේශක්ෂීර මොහක්ෂීර දැරිය යුත්ත මෙන්න මේ කියන්නා වූ සත්‍යය දැනගන ලෝකේ අසාරත්වයේ දැකීමින් නියනේ සාරත්වයේ දැකීම යන මාර්ගය කියලා දැනගෙන ওই ධර්මයේ දැනගත්තා නම් විචක්ෂණ බුද්ධියෙන් ධර්මයේ වටහා ගන්නවා. එහෙනම් ඔතනම තියෙනවා ධම්ම විචේ සම්පොජ්ජංගේ. ඊළඟට මොකද වෙන්නේ? යම් කාම ප්‍රීතියක් තිබුණා නම් අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දාහයටපත් කරන්නා වූ සසර ගමනට ඇදලා දමන නීච බවට ගෙනියන එකක් මිසක් කවදාවත් සැනසුම කරා ගෙනියන එකක් නෙවෙයි. මේකෙන් අත්හැරීමෙන් නොයල්මෙන් මිදීම යන නික්ඛම්මයක් හේවත් මේකෙන් නික්මෙන පැත්තක් තියෙනවා නම් ඒ නික්මෙන්න පෙර තිබුණ දාහ නිවුණා නේද සැනසුණා නේද කියලා සුවයක් ඇති වෙනවා. නිවීමේ ලැබෙන්නා වූ චිත්ත ප්‍රහාදයක් ඇති වෙනවා. මෙන්න මේ ප්‍රීතිය සිහිකරන්න තව තවත් නිමිල යනවා නම් කොච්චර හොඳ නිවන පැත්තට නැඹුරු. මෙන්න මේ ප්‍රීතියක් ඇතනම් කියනවා ප්‍රීති සම්පුජ්ජංගේ. කාම ප්‍රීතියක් ඇතනම් සිහිකරන ලෝකෙට ඇදලා යනවා. නිවනේ අත්හැරීමේ ලබන්නා වූ පිරිතිමුණා වූ දාහේ නිවීමේ මට සැනසුමක් තිබුණා කියලා මතුවෙන්න ඒ ඇති වෙන්නා වූ ප්‍රීතිය නිවන කරා යදගෙන යනවා. අනේ නිවන්ට ගෙනියන්නා වූ යම් ප්‍රීතියක් ඇද්ද ප්‍රීති සම්පුජ්ජංගේ දැන් එන එක මෙතන නැද්ද? මේ කර්මස්ථානිය වන්න ඔය තිරාමිස ප්‍රීතියත් උතන තියෙනවා. නම් ප්‍රීති සම්පුජ්ජංගේ. ලෝකයේ ඇලෙන කාමයන්ට බැඳෙන්න ලෝකයට බර වෙනවා. බර වෙන පැත්ත ලෝකෙට. අසාරත්තේ දැකලා අත්හැරි යන්න නිදහස් වෙන පැත්ත නිවනට. නිවනට හිත පිහිටවාගෙන නිදහස් වෙන්න මොකද වෙන්නේ? ගත හිත සැහැල්ලු වෙනවා. පස්සද්ධි සම්බොජ්ජංගේ එතන. ඒ සැහැල්ලුව නිසාම දකින්න අත්දැකීම ලෝකයේ බැඳෙනකොට කොච්චර හිර වුණාද? දැඩි වුණාද? සැහැල්ලුලින් බැඳලා වාගේ මං කොච්චර හිර වෙලා හිටියද? අත්‍යරූප තරමට දැන් නිදහස්. මෙන්න මෙතෙන් එනකොට සැහැල්ලු බවට පත් වීම නිවනේ සාන්තිය කරා ළඟා කරන පැත්තක් එනවා. ඔකට කියන පස්සද්ධි සම්බොජ්ජංගය. එහෙනම් එකත් උතන තියෙනවා. එතකොට සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය. එතකොට එයා දකිනවා එහෙනම් මෙච්චර කාලයක් මම වීරිය නොකර හිටියා මොකේද? මේ යථාභූතී ලබා ගැනීමට කළ යුතු යමක් ඇද්ද? ඒ සඳහා මම වීරිය කළේ නෑ. එහෙනම් දැන් මොකද? යථාභූතී ලැබීමට යමක් හිතිය යුතුද හිතනවා? ඊට අනුව කිය යුතුද කියනවා? ඊට අනුව කළ යුතුද කරනවා? මොකද කරන්නේ? අත්හැරෙන පැත්තට, නොයැලෙන පැත්තට, මිදෙන පැත්තට යමක් සිහි කළ යුතු නැගේ සිහි කරනවා. ඊට අනුකූලව හිත කය වචනෙ හසුරවනවා. අන්නේ සඳහා උත්සාහයෙන් වීරියෙන් කටයුතු කරනකොට ඒ උත්සාහයේ වීර්යය තව තවත් නිවන පැතරේ මු කරනවා. ඒකට කියනවා වීර්ය සම්බොජ්ජංගය. එන එකත් උතන තියෙනවා. ඒතර මොකද වෙන්නේ? හිතේ ඇලීමක් ගැලීමක් මුලාවක් තිබුණා නම් ඇලීමක් ගැටීමක් මුලාවක් තිබුණා නම් ලෝභ දේශ මොහ නිසා හටගත්තා. දැන් මෙතන සිද්ධ වෙන්නේ ලෝභක්ෂේ දේට දේශක්ෂේ මොහක්ෂේ යනකොට පෙර තිබුණා වූ ඇලීමේ ගැටීමේ මුලාවේ කම්පාව මනසේ නැති වෙනවා. දැන් මොකද වෙන්නේ? අකම්පේ මානසිකත්වයේ සිහි කරනකොට කියනවා කොච්චර සාන්තද කොච්චර ප්‍රණීතද. නිවෙන්න නිවෙන්න සැනසෙන්න සැනසෙන්න සාන්තයි ප්‍රණීතයි. කම්පාණය. අන්න කියලා සමාධි සම්බොජ්ජංගේ. මේ සමාධි සිහි කරන් වැඩින්නේ නිවන පැත්තට නැඹුරු වෙනවා මිස අකාපහු වෙන්නේ නැහැ. ඔය කියන සමාධි සම්බොජ්ජංගේ. අන්තිමට මොකද කරන්නේ? මේල් ලබන්නා වූ සමාධියයි කියනවා සමාධි චිත්තයක් ඇතනම්. ඒකවත් අල්ලන්න වටිනා දෙයක් නෙවෙයි. මේ වටිනා වූ දර්ශන ඥානයක් ඇතනම් ඒ දර්ශන ඥානියවත වටිනවා කියලා අල්ලන්න දෙයක් නෙවෙයි. මිදෙන්න මිසක් අල්ලගන්න එකක් මේකේ නැහැ කියලා දැනගෙන ඒකෙත් මිදලා ගියාට උපේක්ෂා සම්බොජ්ජං. එහෙනම් ඔය කියන සත්ත බොජ්ජංග ඔතන වැඩිනවා අනු පිළිවෙල. යම් තරමට මේ බොජ්ජංග වැඩුණා නම් ඒ තරමට ලෝකේ වටිනාකමින් බෙන් වෙවි නිවන කරා ළඟා වෙනවා නිවන් අවබෝධය කරා පිහිටලා අත්හැරින් වැළී මිදීම කරා හිත පිහිටනවා. අන්න අත්හැරීමට නොවැල් මත මිදීමට හිත පිහිටියා නම් ඔය ක්‍රමයට සෝතාපන්න වුණා ධර්ම ශ්‍රවණය කිරීමේ මාර්ගයේ ඒ අනුපිළිවෙල කටයුතු කිරීමෙන් ලැබුණා. කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇසුරු කළා. ඒ වගේම සද්ධාර්ම ශ්‍රවණය ශ්‍රවණය කළා. ඒ වගේම නුවණින් මෙනෙහි කළා. ධර්මාන්තරු ප්‍රතිපත්තියේ පිහිටියා. මේක සෝවාන් මාර්ගය. ඵලෙ ලැබිලා යථාබෝධය ලැබුණා නම් ධර්මාබෝධය ලැබුණා නම් සෝවාන් ඵලෙ. එතන පටන් ගෙන ඇලීම ගැටීම මුලාව දුරු කිරීමට ඇලීම ගැටීම දුරු කිරීමට යම් තේ යලි යලි ධර්මයේ සිහි කළා නම් ඒ මාර්ගය අනුගමනය කළා නම් සකෘදාගාමි මාර්ගය. හත බොජ්ජගත ඒකම වැඩෙනවා. අමුතිය වරන්න දෙයක් නැහැ. ඒකෙදි යම් පිටි කාමරාගයේ පටිගියෝ තුනී වෙලා ගිහින් ඉතින් යම් සාන්තියක පිහිටියා නම් සකෘදාගාමි ඵලෙ. තවදුරටත් ඒ ආකාරයෙන් වන්නකොට ඒ ටිකත් බිඳලා යන බොජ්ජංග ධර්ම වැඩෙනවා. වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නේ? කාමරාග පටික සහවලින් බිඳලා ගියා නම් අනාගාමි ඵලෙ. බිඳගෙන යන මාර්ගය අනාගාමි මාර්ගය. එහෙම බිලා ගිලා තන් සියලු ඇලීමේ ගැටීමේ වෙන් වෙලා ඉතන් සාන්තෝ හිත පිහිටියා නම් අනාගාමි ඵලෙ. ඒ අනාගාමි සාන්ත ඵලය ලැබුවා වූ හිතකවත් ඒ ඇසුරු කරපු ධර්මයේවා. අල්ලා ගන්න නම් හරයක් නැහැ කියලා උපේක්ෂාවට පත් වෙන තැන සම්බොජ්ජංගේ පූර්ණ වෙනකොට ආයි වරිහත් මාර්ගයේ පූර්ණ වුණාට පස්සේ පූර්ණ වෙලා ආවා හරිහත් ඵලෙ. බොජ්ජංග හත පූර්ණ වෙනකොට මාර්ගාංගට පූර්ණ. මාර්ගයේ ඔය ආකාරයෙන්ම ධම විහරණය. ඉතින් මේ දිගෙන් ගියහම ඔය කියලා බඳ පුළුවන්. මේක අහන්න දෙයක් එහෙම තියෙනවා නම් තව අර සැක අරගන්න. රාගයට ද්වේෂයට මෝහයට වැටෙන්න පළවෙනි හේතුව වටිනාකමක් තියනවා කියන දෘෂ්ටිය. වටිනාකමක් තියනවා කියන දෘෂ්ටියට හේතුව නිත්‍යයි සුඛයි ආත්මයි කියන දෘෂ්ටිය. ඒක තමයි අවිද්‍යාවේ නිගමනය. යථාර්ථය මොකද්ද? නිත්‍යයි කියලා හිතාගත්තේ අනිත්‍ය දෙයක්, සුඛයි කියලා හිතාගත්තේ දුක්ඛ දෙයක්, අනර්ථයි කියලා හිතාගත්තේ අත්තයි කියලා හිතාගත්තේ අර්ථවත් කියලා හිතාගත්තේ අනත්ත දෙයක්. විද්‍යාවේ නිගමනයෙන් ඔය ටික තේරුම් ගන්නකොට ධර්මයේ සිහි කරලා. ඔව් අනිත්‍ය බව, දුක්ඛ බව, අනත්ත බව දැකලා. ඒ ප්‍රඥාවේ තීරණේ පිහිටනවා. ඒ තීරණේ තාපුවාම වටිනවයි කියලා දෘෂ්ටියක් දුන්න නිත්‍ය සුඛ ආත්ම දෘෂ්ටිය දුර වෙලා යනවා. වටිනවයි කියන දෘෂ්ටිය අන්තරක නැති වෙලා ගියා නම් ඇලෙන්න හේතුවයි, ගැටෙන්න හේතුවයි, මුලා වෙන්න හේතුවයි ඔක්කොම තියෙන වටිනවගේ දෘෂ්ටියත් එක්ක. රාග කිව්වහම රාග තියෙනවා හය ආකාරයක්. රූප රාග, ශබ්ද රාග, ගන්ධ රාග, රස රාග, පොට්ටබ්බ රාග, ධර්ම රාග කියලා. මේ හය ආකාරයේම රාගය මේකටයි තියෙනවා. මේ තුලින් යම්කිසි දිව නාසයේ ශරීරයේ පිනවන යම් හරියක් තියෙනවා නම් ඒක කාම රාගයටයි. නාසයේ පිනවන ගන්ධේ, දිව පිනවන රසේ, කය පිනවන පහස. ඔන්න ඒ ටික අයිති වෙනවා කාම රාගයට. කය කියන්නේ ලිංගේන්ද්‍රියම් පිනවන පහස. කාම රාගයට අයිති. ওই ටික හක් වුණාම ඒ ටික හා සම්බන්ධ නැති ඇසෙන් කනින් ගන්න තව හරියක් තියෙනවා නම් ආහන බලන හරියක්. ඒ ටිකට ප්‍රිය කරන තාකල් ඒක රූප රාගයට අයිති. මනසේ යන හිතන හරියක් ඒකට අයිති. ඔය ඇහෙන් කනින් ගන්න හරියයි, දිවෙන් නාසයෙන් ශරීරයෙන් ආස්වාදයේ දෙන හරියයි මේ දෙක මහ කරපුවාම මම ඉන්නවා කියන හැඟීම ඉතුරු වෙනවා. තව මම ඉන්නවා. ඒ ජීවිතේ මම නැති වෙලා හැබැයි. ඒ ජීවිතේ මට ප්‍රියයි. ඔන්නේ මත්තමේ ඉන්න හැටි අරූප රාගයටයි. ඔය තුනම ඉවරලා ගියාට පුන්නාකාර රාගය ඉවර නම් සියලු රාගෙම විදුනා. සාලක්ෂයයි. හැඟීමයි දැනීමයි නෙමෙයි ගැටීම කියන්නේ. හැඟීමට දැනීමට අහුවෙනදී වටිනවා කියන දෘෂ්ටියක් තිබුණා. අනේ වටිනවා කියන දෘෂ්ටිය නිසාම ඒ අපි වටිනවා කියලා ගොඩනගාගත්ත දෘෂ්ටිය ගොඩනගාගත්ත දේ කැඩෙනකොට බිඳෙනකොට විනාශ වෙනකොට තමන් බලාපොරොත්තු වෙන ආකාරයට නොපිටා විනාශ වෙනකොට ඇතිවෙනා වූ දූෂ්‍ය මානසිකත්වයක් එනවා. ඒක එහෙම වෙන්න දීලා බෑ. මම තරහ කරන්න ඕනේ, සටන් කරන්න ඕනේ. මොන තරම් හරි මගේ අදහස ජය ගන්න ඕනේ. බාහයෙන් එනා වූ සියලු විරුද්ධතාවයන්ට විරුද්ධවම නැගී සිටිනවා. මෙන්න මේ දෘෂ්ටියට කියනවා ගැටීම. දැනීම හැඳිනීම ගැටීම නෙමෙයි. දැනුණු පළියට හැඳුනුණු පළියට ගැටීමක් හටගන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ. අපිට තේරෙනවා යම්කිසි පුද්ගලයේ අසනීපයක් හැදිලා නැත්නම් මොනවා හරි හේතුවකින් අදි අන්තරක් වෙලා හරි මැරෙනවා. අඳුරනවාද? කාය කවුද? මං නම් දන්නේ නැහැ කාය කවුද. මම අඳුරන්නේ නැහැ. මොනම සම්බන්ධයක් නැද්ද මේ පුද්ගලයාට? මම මේ දැකේ තදමයි. ඔහොම අපි එකිනෙක ගැන කියනවා. තව කෙනෙක් ගහකින් වැල්ලා හරි නැත්නම් කාරිය අත්‍ය අන්තරක් වෙලා හරි වැටනා නැරනවා දකින්න. අඳුරනවාද? ඇයි අපෝ නැත්තේ මේ වගේ පුතානේ? නැහැ මේ වගේ තාත්තානේ, මේ වගේ අම්මානේ, මේ වගේ සහෝදරයන් සහෝදරීනි. අපි ඔහොම අත් දකින්න. අඳුරලා දහපුවා. අපි කියන එකක් දැක්කා. දැන් මොකද කියන්නේ? අනේ විච්ච දෙයක් මොන කර්මයක්ද මේ පරිණ අච්චිතේ මගේ පුතාට මොකද මේ වුනේ? ගැටීමක් නැද්ද? දුරුසි සාධයක් නැද්ද? කවුද මේක කළේ? කොහකද මේ ගහට ඇවි? කවුද මේ මේ බත්තර මේ වගේ මේ ධාර්ම වැරද්ද දුන්නේ? ඔකට හිනහත ගහනවා බබු දාට කරපු අපරාධය පටන් ගන්න නේද? දැන් ඕක පටන් ගත්තා තර මං දැකේ තදමයි කිව්ව එක නගෙන. මං කාය කවුද දන්නේ නැහැ දැකේ තදමයි. එයාටත් ওই ටිකම සිද්ධ වුණා. ඇහැර පෙළුණා. දැනුණ හැදුණා නේද? අර වෙච්ච සිද්ධිය දැනුණ හැදුණා. ප්‍රශ්නේ ආවද? ගැටීම? නැහ ගැටීමට හේතුව මම කියලා මගේ කියලා ආස්වාද වශයෙන් අල්ලගත්තද යන්තරමක් වටිනවා කියලා. ඒක නේද? අන්න අපි බුදුරජාණන් වහන්සේ අතර ගන්න කිව්ව ඔන්න ඔය ටිකයි. දැනීම හැඳිනීම පුද්ගලයා ඝට්ටණය කරන්නේ නැහැ. ඝට්ටණය කරන්නේ එහි චන්දරාගයෙන් බැඳීම. එහෙනම් බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න අපිට කරන්න කිව්වේ චන්දරාගය දුරු කරන්න. රූපවත් වේදනාවා සංඥාවා සංඛාරවත් විඥානවත් දුරු කරන්න නෙමෙයි කිව්වේ. ඒක පෙර චන්දරාගය දුරු නොකරපු එකෙන් අපිට හටගත්ත නව ඵලය. පෙර කරපු කර්මයේ දැන් ඵලය. ප්‍රතිදී දැන් මේ ශරීරයේ ඔය කර්මයේ කළොත් ওই જાතියේ ඵලයක් මතු හට ගන්නවා. අන්නේ මතු හට ගන්න ඵලයේ ඇති වෙන්න තියෙන හේතු දුරු කර ගන්න. දැන් ඵලයේ කෙලවර එනකන් ඉන්න. ඒක මරණයෙන් කෙලවර වෙයි. ඒක සදාතනික නැති නිසා දැනසුමක් තියෙනවා. මේක සදාහරම පවතිද නැහැ. එහෙනම් කවදදනකද? මරණය වෙනකන්. ඒ මරණයේ ආපු දාට මේ රූපෙත් බිඳුණක් වේදනාවත් ඉවරයි සංඥාත් ඉවරයි සංකාරත් ඉවරයි විඥානත් ඉවරයි. ගොඩනගපු හේතු ඒවර නම් ඒ හේතු හරගත්ත ඵලයේ ඉවර නම් දැන් හේතුවක් මතු කරලා තිබුණ නම් මේ જાතියේ දුක් දෙන ඵලයක් මතු හටගන්නේ මේ අවසාන ඵලයේ. ඔන්න බුද්ධ දේශනාව. දැන් අපි හදන්නේ මොකක් නැති කරන්නද? මේ අවසාන ඵලයේ පතින් ලැබු දුක නැති කරගන්නයි ක්‍රමයක් හොයන්නේ. මේක මැරෙන කගේ ඉන්න ඕනේ. මෙතෙකල් මතුවර හදන්නා වූ හේතුවක් ඇද්ද? ඒක දුරු කරගන්න එක අරිහත් වේ. දැන් තියෙන එකට ගැටෙන්නේ නැතුව අකම්පියව ඉන්න ඕනේ. වෙන එකක් වෙච්චායි. ඒක වෙනක. දැන් නමුත් අද හුඟක් දෙනෙක් මේ ශාස්ත්‍රීයවරු වශයෙන් දැන්ට මේ එක එක දේශකයන් වහන්සේලා මේ ඵල නිරෝධ කරන්න හදනවා. හේතු නිරෝධ කරන්න දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. නමුත් අද හදන්නේ ඵල නිරෝධ කරවන්න. හේතුවයි නිරෝධ කරන්න කියන්නේ. ඵලය ගැන උපේක්ෂාවෙන්. ලැබූ ඵලය ගැන කරන්න දෙයක් නැහැ. හැබැයි ලැබූ ඵලයේ මතු හේතුවක් කරගත්තොත් තමයි මතු ඵලයකට වෙන්නේ. ඵලයේ ඵලයක් ලබා දෙන ක්‍රමයක් නැහැ. ඵලයේ හේතුවක් ගොඩනැගුවොත් තමයි හේතුව ඵලයක් ලබා දෙන්නේ. ක්‍රමේ මේක නිසා බුදුරණාහත හේතුඵලවාදය දේශනා කළේ ඒකයි. එහෙනම් අපිට පෙන්වන්නේ හැමදේම ඵලයට කරන්න දෙයක් නැහැ. ඊතන ඉඳලා හේතුව ගොඩනගන්න එපා. හේතුව ගොඩනැගුවොත් මතු ඵලයේ නිදහසක් නැහැ. අයමන්තිමා ජාති මේ මගේ අන්තිම ජාතිය. ඒක ඉවර නැහැ. නැති දානි පුනක් බව නැවත භාවයක් නැවත භාවයක් නැති කයි ඉවරදලි අයමන්ති මා જાති මේ අන්තිම જાතියයි කිවිර නැහැ තව ඒක පිරුණාපාරකන් තියෙනවා නැති දානි පුනක් බව පුනර්භවයක් නැහැ මොකද පුනර්භවය හදන්නාව හේතුව දැන්නේ අන්න හේතු නිරෝධ කිරීම කළා අරිහත් වෙන්න ඵලයේ මේ අන්තිම ඵලයේ අන්තිම දේහධාරී කිව්වෙත් ඒකයි ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ රූප වේදනා සංඥා සංකාර විඥාන ඒක කරා ඵලයේ ඵලයට ඇවිත්ගෙන අපිට කරන්න දෙයක් නැහැ ඒක ජන්දරාගියන් බැදීමක් තිබෙනවා ඒක අයින් කරගන්න ඕනේ ඒක අරිහත් වෙන්නකම් මාර්ගය පරිලා කරගන්න ඕනේ